හොඳයි අදහස බොහොම ශ්‍රේෂ්ඨයි. ඒක කලාතුරකින් ඇති වෙන ප්‍රශ්නයක් ඕක. දැන් මම නිවන් දැකලා නැහනේ. මම නිවන් දැකලා නැහැ. ඇයි නිවන් දැකලා නැත්තේ? අනන්ත අප්‍රමාණ කෙලෙස් මන් තුල තියෙනවා, බැඳීමට, පැවැත්මට, දුකට හේතු වෙච්ච. මේ කෙලෙස් ගොඩ නිසා මට නිවන් දකින්න බෑ. මම දකින්නෙම කෙලෙස් වලින්නේ, අහන්නෙම කෙලෙස් වලින්නේ, දැනෙන්නෙම කෙලෙස් වලින්නේ, සිතෙන්නෙම කෙලෙස් වලින්නේ. එහෙනම් ඒ කෙලෙස් වලින් දකින්නකොට, කෙලෙස් වලින් සවන් දෙනකොට, කෙලෙස් වලින් සිතනකොට, කෙලෙස් වලින් කටයුතු කරනකොට තව තවත් හේතු හැදෙනවනේ. ඉපදීමට, පැවැත්මට, බැඳීමට, දුකට. මෙන්න මේක නවත්තන්න ක්‍රමයක් නැහැනේ. ඒ නිසා අර පේන දේ වැරද්දෙන් කෙලෙසෙන් පේන නිසා අපිට නිවැරදිව දකින්න ක්‍රමයක් මතු කරගන්න වෙනවා. ඒක නිසා අටගන්න ඉපදීමෙන් දුකෙන් නිදහස් වීම සඳහා දකින්නකොට ඒක කෙලෙසෙන්ම මගේ දුර්වලකමින්ම පැවැත්මෙන්ම මට පේන නිසා ඒක තුලින් සම්මාවෙන් දකින්න, එහෙම නැත්නම් නිවැරදිව දකින්න, අලුතෙන් දකින්න, වෙනස් ක්‍රමයකට දකින්න, ඒකින කර්මය නිසා දුක ඇතිවීම, වැළක්වීම, මැඩලීම, අවම කිරීම, අන්න ඒ වගේ ක්‍රමයකින් දකින්න මට උත්සාහයක්, වේසක් දරන්න සිද්ධ වෙනවා. ඒකට කියනවා මාර්ගය පුරුදු කරනවා, මාර්ගය වඩනවා කියලා වචනයක් ඒකට කියනවා. මහණෙනි, කමඨම් වඩන්න, මාර්ගය වඩන්න, මේක බුද්ධ අවවාදයක්. එහෙනම් ලෞතර තථාගතයන් වහන්සේ මේ මාර්ගය වඩන්න කියලා කියන්නේ අපි නිවන් දැකලා නැත්තම්, අපි රාතෙක් නෙමෙයි නම් පුතුජන සියලුම කෙනාට තියෙන ප්‍රශ්නේ තමයි එයාගේ කෙලෙස් වලින් තමයි අර පේන්න පටන් ගන්නෙ. උන්ද තරුණ කඩවසම් පුද්ගලයෙක්ගෙන් අවුරුදු 25ක විතර කෙනෙක්ගෙන් කවුරු පෙන්නලා මේ කවුද? කාන්තාවක්, ලස්සන කෙනෙක්. කාන්තාවක්, ලස්සන කෙනෙක්. ඒ කියන්නේ කාන්තාවක් කෙනෙක් අඳුනගත්තලු, අඳුනගත්තලු ලස්සනයි කියලා රාගයෙන් ඒක තේරුම් ගත්තලු. ප්‍රේම දෙක. පොඩි කෙනෙක් අවුරුදු 9ක් විතර. පුතා කවුද? අම්මා කෙනෙක් යනවා. පුතා මෙයා මාමා කෙනෙක් යනවා. එයාට කාන්තාව කියලා පෙනුමෙත් නැල්ලු, ලස්සනයි කියලා පෙනුමෙත් නැල්ලු. ඇයි කියලා කියුවා, කිව්වම එයාගේ කෙලෙස් අවදි වෙලා නැති නිසා, ඒ යටපත් වෙලා තියෙන කෙලෙස් වලට සාපේක්ෂව කෙලෙස් විරහිත ස්වභාවය තුළ එයාට අම්මා කෙනෙක්, සන්නස අම්මා කෙනෙක් එනවා. අම්මා කෙනෙක් ස්වාමිනි බවලත් එක්ක එනවා. බලන්න පාරය ගතාසල තියෙන වෙනස. එහෙනම් අපේ මානසිකත්වය කෙලෙස් මානසිකත්වයක් නම්, අපි දකින දැක්ම තුළ තියෙන්නේ අපේ කෙලෙස් නම්, අපේ පරිභෝජන තුළ තියෙන්නේ අපේ ලෝභ, දේශ, මසුරුකම්, තණ්හා මේවා නම්, එහෙනම් අපට අලුත් දෙයක් මතු කරගන්න වෙනවා, අලුත් දෙයක් පුරුදු කරගන්න වෙනවා, අලුත් කෝණයකින් දකින්න වෙනවා, වෙනත් ආකාරයකින් දකින ක්‍රමයක් පුරුදු කරන්න වෙනවා. අරකින කෙලෙස් වලින් නැවත උත්පත්තියක් අට නොගන්න පිණිස, දුකක් ඇති නොවන පිණිස, නැවත භවයක් ඇති නොවන පිණිස, නැවත ඉපදීමකට, ගර්භයකට නොයන පිණිස. ඒ නිසා තමයි ඒ දකින දේ අපට වෙනස් කරලා දකින්න ඒක ඕමනා වෙලා තියෙන්නේ. ඇයි මම දකින දේ මේ විදිහට අලුතෙන් එකක් පුරුදු කරන්නේ? ඇයි මම මේක කරන්නේ? ඇයි මේක මතු කරන්නේ? ඇයි මම මේ විදිහට දකින්නේ? ඒකත් මමනේ. ඒ දකින්නේ මමනේ. ඉතින් මම එතන මමනේ නඩත්තු කර නෑ. මම නඩත්තු වුණත් කමන්නේ නැල්ලෝ. අර ඉපදීම, ඉපදීමේ වාර ගන්න අඩු වෙනවා නම්. සමහර තැන්වලදී අපි කියනවනේ කමන්නේ නෑ, ඉතින් එක්කෙනෙක් මරුණත් ඉතින් ගමක් රැකුණානේ. එක්කෙනෙක් මැරිච්ච එක ලොකු බරපතල වරදක්. ඒක ලොකු පාඩුවක්. දේශීය වශයෙන් ඒක ලොකු කම්පාවක්. එයා මරාගෙන මැරෙන විශාල බෝම්බත් එක්කන ලොරියක් එනවා. මෙයා පයින්නවා ඒකට. ඒ සොල්දාදුවා තමන්ගේ ජීවිතේ, තමන්ගේ දේශ වෙනුවෙන් පූජා කරනවා. හැබැයි ඒක ලොකු පාඩුවක්. ඒ පෞරුෂත්වයේ වෙන කාටවත් නැහැ. ඒ නිර්භීතකම, බය නැතිකම වෙන කාටවත් නැහැ. ඒ වගේ දේශාමි, දේශාභිමානය වෙන කාටවත් නැහැ. ඒ දේශයට දෙන ආදරය කැක්කම අනිත් ඔක්කොම පඩියට වැඩ කරන්නේ. ඒක ඒක කාගේ ළඟවත් තිබුණේ නැහැ. ඒක ලොකු පාඩුවක්. නමුත් අපි ඉතාදා ගන්නවා ඒ එක්කිනාගේ පූජා වීම නිසා 1500ක් අද ජීවත් වෙලා ඉන්නවා. නැත්නම් කැම්ප ගිවරයි. එයා නැති වුණත් කමක් නැහැ. එයාගේ පූජා වීමෙන් 1500ක් ජීවත් වෙනවා. එහෙනම් මේ හැමෝගේම ජීවිත එයාගේ ජීවිත. එහෙම හිතනවා. යාට විශේෂ ස්ථානයක් හදලා යාට පින් දෙනවා. එයාගේ කැපවීම ඒ වගේ තමයිලු. සමහර එක ලෞකික එකක් මම මේ කිව්ව එක තේරුම් ගැනීම පාසුව සතා. ලෝකෝත්තර ජීවිත ආර්ය ජීවිත හරම් බලනකොට මම මේකක් පුරුදු කරනවා මම මේකක් වඩනවා තේනවා කෙලෙසින් ඒ කෙලෙසි මම නිවැරදි කරන එකක් මත කරගන්නවා එකක් පුරුදු කරනවා වෙනස් කෝණයකින් දකින්නවා. හැබැයි ඒ හැමතැනම මම හැදෙනවා. හැබැයි ඒ කෙලෙසින් ඉපදීම නවතිනවා. මෙතන මම හැදුනට ඒ ඇදෙන මමෙන් මම ඉපදෙන්නේ හැබැයි අර කෙලෙසින් ඉපදෙනවා. එහෙනම් මම හැදුනාම ඒකට ඇතිවෙන කෙලෙසේ එම නැත්තම් ඒ මමත්වය නිසා අටගන්නා දුක සරල දුකක් එක මේ භවයේ ගෙවන්න පුළුවන්. හැබැයි අවිද්‍යාව නිසා අටගන්න ප්‍රශ්නේ ඒ කෙලෙසේ නිසා භව පාක් යන්න වෙනවා. තුනක් යනවා සසරක් යන්න වෙනවා. නිමක් නැති කුණක් වෙනකන් යන්න වෙනවා. එහෙනම් එච්චර දුර යන්න තිනක වැලකිලා මෙතන පොඩි දෙයකට සීමා වෙනවා නම් පොඩි දෙයක් කමක් නැහැ. අතක් කැපෙනවට වඩා ඇඟිල්ලක් කැපෙන එහෙනම් මම ඔපරේෂන් එකට මේ එකඟ වෙනවා සස්තන් කරනවා. ඇයි මේක තිබුණොත් මාස 6ක් යනකොට අත කැපෙනවා. හැබැයි දැන් එක පුරුක යන්නේ එක පුරුකද අත එක පුරුක හොඳට අක්කලක්සම් කරනවා. ඇයි ඒ එක පුරුකට වඩා අත වටිනවා. සමහර තැන්වලදී යාට එකපාට මමත්ෙන් තොරව කමටාන දෙන්න බෑ. එයා තාම ඒකේ අවබෝධය තුල නැහැනේ. රාත්‍රියේ විතරනේ මමත්ේ සම්පූර්ණයෙන් අයින් වෙන්නේ. අනාගාම වෙනකම සියුම් ලෙස තියෙනවනේ. එහෙනම් නැතිකරන්න බැරි මමත්ය මෙතන මතු වෙනවාය කියලා කම්පා වෙනවට වඩා අර නිර්පරාද ඉපදෙන්න නිර්මාණන අවස්ථා ටික වළක්වා ගැනීම මීට වඩා හගනේ කිනකයි ඒ ශාසනය තුල තියෙන ධර්මතාවය. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝද බුදුහාමුදුරන්ගේ ಗುಣ කියලා කියනවා කියන්නේ බුදුහාමුදුරන්ගේ මමත්වේනේ. පුද්ගල සත්‍යයක් නෑ. ඔබ වහන්සේ බ්‍රාහ්මෙක්ද නෑ. ඔබ වහන්සේ දෙවියෙක්ද නෑ. ඔබ වහන්සේ මිනිසෙක්ද නෑ. ඔබ වහන්සේ අමනුෂ්‍යෙක්ද නෑ. ඔබ වහන්සේ කවුද? ධර්මතාවයක්. මම බුද්ධ. එතකොට සිටුවරය කල්පනා කරන මේ මොකද්ද? ඉතින් වහන්සේ කවුරුත්ම නැත්නම් කවුද? ධර්මතාවයක්. යෝ ධම්මං පස්සති යෝ මං පස්සති යමකේ ධර්මයේ දකින්නවා නම් ඔව් තථාගත බුද්ධ දකින්නවා. එහෙනම් මම ධර්මතාවයක්. එහෙම කියපු බුදුහාමරෝ රාත්‍රණසේක නියතමානිවනසේක කාරුණිකවනසේක ඉවසනසේක. එහෙනම් මේවා කවුද? එහෙනම් මෙතන මමත්වයක් අපි අඳන්නේ. හැබැයි මමත්වයක් ඇදුවත් කමන්නල්ලු. බුදුහාමරන්ට පුද්ගල ස්වභාවයක් දුන්නත් කමන්නල්ලු. බුදුහාමරන්ට කියලා ස්වරූපයක් හඹලා එහෙම නිර්මාණය කෙරුවත් කමන්නල්ලු. ඒ ಗುಣ හැයෙනකොට කෙනෙක් රාත් වෙනවනම් බුදු ගුණ මෙනෙහි කරනකොට කෙනෙක් සසරෙන් එතර වෙනවා නම් මේ තරම් ශ්‍රේෂ්ඨ ශ්‍රාවකෙක් අපේ තථාගතයන් වහන්සේ. එහෙනම් ඒ වගේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයන් වහන්සේ උන්වහන්සේ මට ආචාර්යයන් වහන්සේ වුණා. උන්වහන්සේ මේ සසර හැම නාම රූපයක්ම පරිශීලනය කරලා ගත්ත අවබෝධය මට දේශනා කළා. ඒ වගේ උත්තරීතර ධර්මතාවයක් අනුගමනය කරනවා ඒ මහා ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රු වහන්සේට මම කවදාවත් පිටුපාන්නේ නැහැ කියලා ඒ භක්තිය දෙන උන්වහන්සේ කවුද කියන එක දැනගත්තත්නේ. එහෙනම් අචල ශ්‍රද්ධාව අචල භක්තිය එයාගේ ප්‍රතිපත්තිය ශ්‍රාවකත්වයේ සරණාගමනය හරියට පිළිතර නිවැරදි වෙන්න ඒ බුදුගුණ ටික වටිනවා නම් බුදුහාමුදුරන්ටත් මාන්නයක් ඇතුණක් කමක් නැහැ. ඒ නිසා තමයි බුදුගුණ ටික එළිවේ. නැත්නම් බුදුහාමුදුරන්ට මාන්නය දුවා නෙමෙයි ඉතිපිසව ගාතාවෙන් ඒ තථාගත ගුණ හැයෙනකොට අපේ මාන්නය දිය වෙනවා. මේම ගුණ තියෙන බුදුහාමුදුරෝ ගාක් යට හිටියානම් පින්දපම් මම කවුද? මම මොකද්ද මේ කරන්නේ? එයාට යාව තේරෙනවා අර බුදුගුණ ටික ඇයෙනකොට. එහෙනම් අර සියුම් මාන්නය ගොඩ නැගුණත් ප්‍රශ්නයක් නැහැ. ඇයි මම මේක කරන්නේ? එතනත් මමනේ. මමම නෙමෙයි. මාවනේ නඩත්තු කරන්නේ. නැති මම එක්නේ මම මේ නඩත්තු කරන්නේ. නැති මමක් මම මේ හදනවනේ. එහෙම ඇදුවත් කමන්නලු. ඒකේ දුක පොඩිලු. හැබැයි එහෙම ඇදුවේ නැත්තම් ඒ අවිද්‍යාව මුල් කරගෙන ඒ කෙලෙස් මුල් කරගෙන ඉපදෙන වාර ගණන අනන්තන ඊට වඩා මේක පමණ නැහැ කියන එකයි අදහස. ඒ නිසා තමයි නිවීම වෙනුවෙන් තමයි ඒක හදන්නේ. ඉපදෙන්න බැරි නිසා තමයි එහෙම එකක් මතු කරන්නේ. නැවත නැවත සසර යන්න බැරි නිසා තමයි එහෙම තියෙන දෙයට අමතරව අලුත් එකක් පුරුදු කරන්නේ. දැන් පැහැදිලිද? මොනවාරි ගැටලුවක් තියෙනවද? වෙන මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවද? සක්මන් කරනකොට සක්මන් කියන්නේ භාවනාවක්. සාකච්ඡා කර කර ඇවිදිනව නම් අපේ ඇවිසක් සක්මනේ සීය නැන්නේ. ඔසෝමි යවමි තවුමි කියන එක මෙලෝදයක් මතක නැන්නේ. ඔය රටේ නැති දේවල් කියෝ කියෝ එහෙම හැවිදිනව නම් ඒක මාන ජීවිතේට පටහැනි. බුද්ධ දේශනාවේ තියෙනවා ඇවිදිනකොට වටපිට බලන්න එපා, අතපය විසි කරන්න එපා, කෑ ගන්න එපා, අසංවර වෙන්න එපා, පාර පුරා යන්න එපා. ඔය ප්‍රතිපත්ති එකක්වත් අපිට හැයිලවත් නැහැනේ. දැන් මෙතන මේව සක්මන් කරනකොට කෑ කක කතා කර කර යන විදියට ගමේ ගියන මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඔයන් ඉස්සෙල්ලාම මේ ස්වාමිනාගේ ආචාර්ය මාසේ කවුද කියලා. අන්දගුළු බීදි පාසලේ කෙනෙක්ද දන්නේ මොකවත් ඇහින්නේ නැහැ, පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, ඒව හදන්නේ නැහැ, අවවාද කරන්නේ නැහැ, නිවැරදි කරන්නේ. ඇයි දන්නේ ගෝලිය හැදුවේ එච්චර අන්දගුළු බීදි නම්? එහෙම හිතෙනවා මිනිසුන්ට. වික්ෂුවක් දැක්කාම අඹගඩිය මෙච්චර රස නම් ඒ අඹගා මොනතරම් ශ්‍රේෂ්ඨ ගාක් වෙන්නේ නැද්ද? ඒ ඵලය දකිනකොට ගහේ වටිනාකම පේන්න ඕනේ. දරුවාගේ සංවරකම තුළින් තමයි දෙමව්පිය කොච්චර සංවරද කියලා හිතාගන්නේ. ඒ දරුවාගේ ඇදියාවෙන් තේරුම් ගන්නලු දෙමව්පිය අරියම විනය ගරුකයි. උන්ට ඩිසිප්ලින් එකක් තියෙනවා. ඒ දරුවාගේ එකේ පේනවා ඒක. ඒ සංවරයේ ඇදියාව පේනවා. සක්මන කියන්නේ නිකන් ඇවිදීමක් නෙමෙයි. භික්ෂුවට ගත්තාම සාපේක්ෂව සක්මන කියන්නේ භාවනාව. තව තැනකට රැඳෙන්න නම් ඉන්න තැන අතරින් ඕනේ. ඉන්න තැන අත්තරින්න ඕනේ. ඉන්න තැන රඳුනොත් තව තැන කල ගන්න බෑ. ඕම් බලන්න කොච්චර ගැඹුරු ධර්මතාවයක්ද මේ ඔසවන කය තුල තිබිලා තියෙන්නේ කියලා. මේ පාදය මුළු විශ්වයේම ධර්මතාවය අපිට තියෙනවනේ. ඔසවන්නෙම යන්නලු. ඒකනේ යවමි කියලා කියන්නේ. ඔසවන්නෙම යන්නලු. ගියොත් කවදරි නවතින්න වෙනවලු. එනා සසර යන අපිට හැමෝටම කවදරි හිතෙනවලු මේක ගිහිල්ලා ගිහිල්ලා කෙලවරක් නැහැ. හදලා කෙලවරක් නැහැ, කාලා කෙලවරක් නැහැ, කියලා කෙලවරක් නැහැ. එනන් නැවතුනොත් හොඳයි කියලා. එදාට යා කටපියාගෙන එකතන වාඩි වෙලා කල්පනා කරනවා නවතින්නේ කොහමද? නවත්තගන්නේ කොහමද? බලන්න සක්මන අපිට කියන පණිවිඩේ. මේක තේරෙන්නේ කොහමද? ලෝකෙ තියෙන රටේ නැතිව කතා කර කර ගියාම. ආනාපාන සතිය කරන භාවනා යෝගියාගේ ආස්වාසි ප්‍රාස්වාසි විතරයි ඉස්ම තියෙන්න ඕනේ. පොළ මතක් වෙනවා නම්, වෙල මතක් වෙනවා නම්, එයාගේ පරණ ජීවිතයේ තොරතුරු මතක් වෙනවා නම්, එයා ආස්වාස ප්‍රාස්වාසයේ රැඳෙන්නේ නැහැ කියන එක. එයාට ආනාපාන සතිය වටින්නේ නැහැ කියන එක. එයාට සසරෙන් එතර වෙන වොමනාව නැහැ කියන එක. එයාට එක ඉරියව්වක ඉන්න බෑ කියන එක. එයාගේ සිත සංවර නැහැ කියන එක. ආස්වාසිය ප්‍රාස්වාසිය දකින්නේ නැහැ කියන එක, ඒක දකින්න උවමනාවක් නැහැ කියන එක. අරක හොඳට දකින්නවා නම් පැය භාගයක්. ඒ කියන්නේ දකින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේක දකින්න උවමනාවක් නැහැ. ඒ කියන්නේ නිවන් දකින්න උවමනාවක් නැහැ. ඔක්කොම ඉලිනවා. සක්මන් භාවනාව කියන්නේ අපේ ජීවිතයේ උත්තරීතරම කමඨාන. එහෙනම් ඒ කමඨාන වඩනකොට ඇයි මම යන්නේ? ඇයි මම යන්නේ? සක්මන් කරනකොට මට ආපු ප්‍රශ්න, අපට ඇවිදින්න දුන්නා මම ඇවිදින ගමන් කල්පනා මම මොකටද ඇවිදින්නේ? ඇවිදින්න හේතුවක් තියෙනවද නැහැ? අරමුණක් නැතුවද මම ඇවිදින්නේ? කුමක් සඳහා ඇවිදිනවද? මේක දැනගත්තොත් එයා කල්පනා, එතකොට මම සසරේ යන්නේ ඇයි? හේතුවක් අරමුණක් මොකවත් නැතුව බවපන්තියක් ආවා පුදුම වෙදී. ඇයි ආවේ? ඇයි ඇවිද්දේ? ඇයි ගියේ සසරේ? දැන් ඊළඟ එකත් යනවාද? ඇයි ඒකට යන්නේ? එතකොට යට තේරෙනවා, එහෙනම් ඕමනාවක් නැති අරමුණක් නැතිව මෙහෙම යනවට වඩා නතර වෙන එක හොඳයි කියලා එයා පිරිනවම් පානවා ඒ භවී. ඕම මාර්ගය ආවුණා යට. අර දහසක් ක්‍රම වලින් එකක් ඒ මත උනේ යට. මේ හැම චලනයක්ම, හැම හිරියව්වක්ම, හැම මොහොතක්ම අපේ නිවන් මාර්ගය අපට කියනවා. අපේ අවාසනාවට ඒක අපට ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, ඇඟෙන්නේ නැහැ, සිතෙන්නේ නැහැ. ඒ නිසා නිවනට ප්‍රමාදයි අපි. එදා 500ක් මෙවැනි කමඨාණක් අරගෙන මේ මහා වනයේකට වනගත වෙලා ඒක වැඩුවා. කර්ණීයමෙත සූත්‍රය කියන්නේ ඒක තමයි. ඒ 500ම රාත් වුණා. ඒගොල්ලොන්ට ඒ හම්බෙච්ච මාර්ගය ඒගොල්ලෝ අඳුනගත්තා. ඒක ස්පර්ශ කළා, පරිශීලනය කළා, අවබෝධ කළා, ප්‍රත්‍යක්ෂ කළා. 500ම රාත් වුණා. අද අපි මේ වාඩි වෙලා ඉන්න ආසනේ පවා කියන බලන්න මේ විදිහට අසුන් ගත්තාම කයට හරි විවේකයි. එහෙනම් මේ ආසනයෙන් ඔබ වහන්සේගේ කොඳු වැට පෙළියට, උකුලට, දනිසට, උරහිසට, බෙල්ලට, කයට, මනසට ලැබෙන විවේකය මේ හැම නාම රූපයකින්ම ඇති කරගන්න. පේනවනේ, අන්න ඒකෙත් මේ විදිහටම කයට විවේක ඇති කරගන්න. පේන රූපයෙන් විවේක වෙන්න. මේ ලැබෙන විවේකය ඒ රූපවලින් ලබා ගන්න. ශබ්දවලින් විවේක වෙන්න. රසවලින් විවේක වෙන්න. ඇසිරීමෙන් විවේක වෙන්න. සිතුවිලි වලින් විවේක වෙන්න. බලන්න මේ පුටුව කතා කරනවානේ. පුටුව පණිවිඩේ කියනවානේ. හැබැයි පැය ගාණක් වාඩි වෙලා හිටියා. ඕක කතාව අපි දන්නේ නැහැ. අපිට මේ වගේ මාසණයක් අවශ්‍ය අපිට අර්ථේ නාතනෙටත්. ඕම් අපි අපි ලෝභයක් තමයි දැක්කේ. ඇයි ඒ ඇතුළේ තියෙන ලෝභෙන්නේ? මුන්ත වාසනේ මේ වගේ තියෙනවන ඕන වෙලාවක වාඩිලා කුටියට මේ මේකක් අදා ගන්න ඕනේ. මම ලෝභෙන් ඉන්න නිසා මට ලෝභය අරගෙන වෙන මොකවත් වෙන්නේ නැහැ. කට කැඩෙනකම් කෑ ගන්නව පුටුව. ස්වාමිනී මේ පණිවිඩය ආගන්න මේ පණ අපට එන්නේ. අපි බීරෙක් නේ. ආධ්‍යාත්ම ලෝකේ අපට පේන්නේ නැහැ, ඇෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ පුටුවේ අලංකාරයත් වටිනාකමත් පාසුවත් අරෙන්න අමතානත් මාර්ගය තථාගත පණිවිඩයත් අපි කවදාවත් ස්පර්ශ කරන්නේ. ඒකට උවමනාවක් නැහැ අපට. වැඩ වැඩි අපට වෙන වැඩ තියෙනවා. මෙන්න මේ විදිහට අපි මේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපේ නිවීම අපි ස්පර්ශ කරන්න ඕනේ. ඊළඟ මොහොත විය හැකි මගේ රාත්ඵලය. ඒ රාතන් වහන්සේ මතුවෙන පැය ඊළඟ පැය විය හැකි. සංසාරේ හැමදාම ඒ රාත්ඵලයට එක්ක තමයි අපි ඉපදෙන්නේ. ඒ රාත්ඵලයට අරගෙන තමයි මේ ඇවිදින්නේ. කෙලෙස් වලට වැහිලා හැමතැනම මා පොළවේ වතුර තියෙනවා. හැබැයි බැරි වෙලාවත් කෙනෙක් මාංශයලා උදල්ලෙන් ඇරුවොත් අන්න එතනින් වතුර එනවා. ඒකට ලිඳය කියලා කියනවා. ලක්ෂ කෝටි ගානක මිනිසුන්ගේ පිපාසය සංසිඳවන්න පුළුවන්. එතන තැන් තියෙනවා. එනම් මගේත් මේ පස් වලින් අර උල්පත් වතුර වැහිලා තියෙනවා වාගේ කෙලෙස් වලින් මගේ රාත් බෝධිය වැහිලා යටපත් වෙලා ඒ රාතන් වහන්සේ නැවත අවදි නොවන විදියට තද නින්දේ කෙලෙස් ටික අයින් කරලා අර පස් ටික අයින් කරලා වතුර මතු කරලා ගත්තා වාගේ කෙලෙස් ඔක්කොම ඉවත් කරන්න ඕනේ. දෘෂ්ටි ඉවත් කරන්න ඕනේ. පැවත්ම ඉවත් කරන්න ඕනේ. එතකොට ඒ උල්පත් වතුර මේ ලෝකයේ ආධ්‍යාත්මික පිපාසය සංසිඳවන ඒ නිර්මල පණිවිඩය ඒ නිරෝධ සමාපත්තිය අපි තුල මතු වෙනවා. ඒ පුණුව තමයි මේ පැවිදි වෙලා ලබන්නේ අපි. හැම මොහොතක් ගානෙම අපි වළඳන හැම බත්ඇටයක් ගානෙම ඒ ණය මේ ගෙවන්නේ. අපි මාර්ගය වඩන්න වඩන්න අපි මේ නාම රූප වල නිදාස් වෙනවා. නැත්තම් මේ මහ පොළොවට අපි ණයයි. හැම අවස්ථාවක් ගානේ මේක සී කරන්න. පැවිද්දෙක් නිතරම දකින්නේ පැවිදි ඇසෙන්. පැවිද්දෙකුට ඇසෙන්නේ පැවිදි කණෙන්. පැවිද්දෙක් කතා කරන්නේ පැවිදි මුඛයෙන්. පැවිද්දෙක් ඇසිරෙන්නේ පැවිදි කයෙන්. එහෙනම් මම මේ පැවිදි කයෙන්ද ඇසිරෙන්නේ? ඒ ඇසිරීම පිළිබඳව සතර ඉරියව්ව පිළිබඳව සීය පවත්වන්න. පැවිදි වෙච්ච මොහොතේ ඉඳලාම අපේ සිත පැවිදි සිතන්න. පැවිදි සිතෙන් සිතන්න. එතකොට තමයිලු පැවිදිකම මොකද්ද කියන එක අපට තේරෙන්නේ. මෙන්න මේ විදිහට අපි අඩුපාඩු දුර්වලකම් හැම එකක්ම නිවැරදි කරගෙන මේ භවයේ අපි හැමෝම රාත් වෙලා පිරිනිවන් පාන්න මේ පරිසරය මේ පරිසරය තුල තියෙන සියලුම නාම රූපවල සංගවිච්ච කමටා මතු කරගෙන ඒ හැම එකක්ම තේරුම් අරගෙන අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන සියලු කෙලෙස් නසලා සසරෙන් ඈතර වෙන්න අපි හැමෝම දක්ෂ වෙන්න ඕනේ. අද දවසේ අනුශාසනාව සමාප්තයි. සියලු දෙනාට අපේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ ඉදිරිපත් කළේ බොහොම වැදගත් ප්‍රශ්නයක් ඇටියටයි මම මේක සලකන්නේ. ඒ වැදගත්කමේ ප්‍රශ්නෙට දෙනු ලැබුවේ මේ ඍජු භාවය කෙලින් කටයුතු කරනවා කියන එක. කිසිම දෙයකට සැලෙන්නේ නැහැ කියන එක. ඒකයි ඍජු කියලා කියන්නේ. ඒ ඍජු කියන ගුණය බොහෝ ආයස්මතුන් වහන්සේලා තපස් වහන්සේලා වර්ධවා තේරුම් අරගෙන තියෙනවා. ඒ ඍජුභාවය තුළ ගාම්භීරත්වය පෞරුෂත්වය ගොඩනගාගෙන කිසිම දෙයකට සැලෙන්නේ කාටවත් දෙවනි වෙන්නේ මොන වුණත් මේක මේ විදිහටයි කරන්නේ මම මේමයි කරන්නේ කැමති නැහැ ඒක ඒකට අනුගත වෙන්න නැත්තම් කරන්න දෙයක් නැහැ මම ඒකට වෙනස් වෙන්නේ නැහැ මෙන්න මේ වගේ අර කෙලින් කරනවාය නිවැරදිව කරනවාය හරි දේ කවුරු මොනවා කිව්වත් හරි දේ කරනවාය මේකින් මේ ඍජුභාවය තුළ මාන්නේ උඩඟුකම අහංකාරකම ඉතුවක්කාරකම මේ වගේ දේවල් ගොඩ නැගිලා තියෙනවා ඍජුකම කියන ගුණය නිවැරදිව ස්පර්ශ කරපු නැති නිසා වටහා ගත්තේ නැති නිසා ඍජු වෙන්න ගිහලා සමහර අයට මානකමක් නැති වෙලා තියෙනවා දබර වෙලා රමේ වෙලා ඒ අර ගොඩක් කෙලින් වැඩ කරන නිසා හැබැයි භාග්‍යතුන් වහන්සේගෙන් ලෝතර තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් උන්වහන්සේ දේශනා කරන සූත්‍රයකින් අරන් බලනකොට උජු පටිපන්නෝ ශ්‍රාවක සංඝෝ කියලා උන්වහන්සේ වාක්‍යයක් දේශනා කරනවා. එහෙනම් මේක තුල සතර දිග්භාගෙන් ගෙන දානේ වළඳන් සුදුසුලු වන්දනාමාන වලට සුදුසුලු ඒගොල්ලෝ ලෞතර තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකලු සංඝලු ශාසනය පවතින උන්වහන්සේලා නිසාලු අටවෙනි භවයක් නැල්ලු ඉන්නේ පුරුෂය හට දෙනෙක්ලු මාර්ගඵලලාභින් සාපේ මාර්ගලාභි අටවෙනි භවයක් නැල්ලු ඒ තරගයේ ගොළු නියතමානලු ශ්‍රේෂ්ඨලු එන මොකද්ද මෙතන තියෙන ඍජුකම දැන් අපි ඍජුකම වඩන්න ගිහින් අපි සංගමුන් නැන්නේ අපේ ගොඩාක් අඩුපාඩු මේ මතුනේ දුර්වලකම් මේ මතුනේ මොකද්ද මේ ඍජු කියලා කියන්නේ නිවන් මාර්ගයට අරුජුයි කවුරු මොනාර කියන ඒ මං ස්වාමීන් වහන්සේ මට වැරදුනා මට සමා වෙනසේක්වා මොකද ඒක ඊළා වෙච්ච නෑ ඒක තමයි ඍජුභාවය නියතමානිකම තුලින් එයා ඍජුව ගමන් කරනවා නිවන් මාර්ගයට පොඩි ආන්දරමක් එනවා ඉතින් බලන්නකො ඔබ වහන්ස මේක මෙතන තිබ්බම වැටෙනවනේ අනේ පොඩි ආන්දරෝ බොහොම පිං හොඳයි ඒක පෙන්නලා දුන්නට අර උපසම්පදා සාමින්නාංශේ ආවාදේ පිළි අරගෙන ඒක අර පැත්තට දිනවා ඒක කීකරුකමලු කීකරුකම වුණා කියලා එයාගේ කොන්ද නැමුණා කියලාවත් එයාගේ වටිනාකම අඩු වුණාවත් නෙමෙයි කීකරු කම තුල එයා ඍජුව ගමන් කරනවා නිවන් මාර්ගයට. සමහර වෙලාවට කවුරු හරි දොස් කියනවා. ඒක නියතමානීව පිළිගන්නවා. එයිමයි මම ඊට පස්සේම කරන්නේ ආඳුරන් වාස මට වැරදුනා පෙන්වලා දුන්නාට ගොඩාක් පිං ඔබ වාසේ බොහොම ශ්‍රේෂ්ඨයි. ඒක පෙන්වලා දීපු එක මම අදා ගන්න. මොකද්ද එතන? ඒ අවංක කමලු. නියතමානි කමලු. ඒ අවංක කම නියතමානි කම තුල එයා ඍජුව ගමන් කරනවා. එනම් මේ ඍජුකම කියලා කියන්නේ වෙන මොකක්ද උජු පටිපන්නෝ කියලා කියන්නේම එයා ඍජුව නිවනට ගමන් කරනවා නිවන් මාර්ගෙන් කොයින්වත් ඇලෙන්නේ සැලෙන්නේ ප්‍රමාද වෙන්නේ අතපසු වෙන්නේ වැරදෙන්නේ වරදවා ගන්න හැම අවස්ථාවකම හැම නාමයකින්ම රූපයකින්ම හැම ඉරියව්වකින්ම එයාගේ නිවන එයා කවදාකවත් ප්‍රමාද කරගන්න අප්‍රමාදව ඉදිරියට ගමන් කරනවා ඒ නිසාලු කියන්නේ හරි ඍජු පටිපන්නයි. තරහගස්සලා ප්‍රමාද කරන්න බෑ. එයාව ඇල කරන්න බෑ. අර රැලි වාගේ එයාගේ චරිතය රැලි කරන්න බෑ. ඍජුව කෙලින් යන්නේ තීරිය තරන්න වාගේ. කෙලින් යන කෙනෙක් බැනලා බැලුවනේ. නියතමානිව වරද පිළිගත්තනේ. ඒත් යන්නේ නිවනින් එයා ඈතුන්නේ නෑනේ. එයාගේ කෙසල් ගෙඩියක් ගත්තනේ සාදුකාර දුන්නනේ. අර ස්වාමීන් වහන්සේ කෙසල් ගිරිය මම පූජ කරගන්න ලැබුණයි කියලා. බෙදුන්නේ මමයි ගත්තේ. ඒක පිම්පිනි සම්මාසේ පූජ කළ නිකන් කියලා. ඇයි ගත්තේ කියලා ඇහුවේ නෑ. පුජිම ඍජුපටිපන්න භාවයක් මේ තියෙන්නේ. උන්වහන්සේගේ නිවනට බලන්න අපි හිතාගත්තේවත් නෑනේ. මේ වගේ ඍජුයි කියලා හැලෙන්නේ සැලෙන්නේ මොකවත් නෑනේ උන්වහන්සේ. උන්වහන්සේගේ නිවන් මාර්ගයෙන් කිසිම කෙනෙකුට උන්වහන්සේ ප්‍රමාද කරවන්නම් බෑනේ. ඒ යන වේගය බලන්නකෝ කොච්චර ඍජුද කියලා. අන්න ඒ ගුණයට තමයි උජුපටිපන්නෝ කියලා කිව්වේ. හැබැයි ඒ ඍජුකම ඒ උජුපටිපන්න ඒ සාංගික ගුණය යම්කිසි තාපසෙක් ශ්‍රමණේ පුරුදු කරනවා නම් එයා තුල මාන්න වැඩෙන්නේ නැහැ උඩඟුකම හැදෙන්නේ නැහැ ආංකාරය හැදෙන්නේ නැහැ ඉතුවක්කාරකම හැදෙන්නේ නැහැ එයාට තරහා යන්නේත් නැහැ ඇයි ඒ ඍජුකම තුල තියෙන සම්පූර්ණ අට්ඨපුරුෂ පුද්ගලයාගේ ගුණලු උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ කවුද ශ්‍රාවක සංඝෝ අට්ඨපුරුෂ පුද්ගලයා අට්ඨපුරුෂ පුද්ගලයා එනං සෝතාපන්න සකුර්දාගාමි අනාගාමි හරියක් කියන පළලාභින් සා සෝතාපන්න මාර්ග සකුර්දාගාමි මාර්ග අනාගාමි මාර්ග රාත් මාර්ග කියන මාර්ග හතරයි ඵල හතරයි. මෙන්න මේ අය තුල තියෙන ගුණයක් වේද. එහෙනම් ඒ ගුණ තුල අනිවාර්යම කෙලෙසයක් මතු වෙන්න බෑනේ. දුර්වලකමක් නිර්මාණය වෙන්න බෑනේ. එහෙනම් ඒ උජිපටිපන්න භාවය තුල සම්පූර්ණ තියෙන්නේ අර කින ආර්යවරුන්ගේ ගුණධර්මයක් තමයි තියෙන්නේ. අර උජිපටිපන්න ගුණයක් අපි දකින්නවානේ සරියුතාන්දුරවගේ. අර පුංචි සාමනේ රාහුරවල පොඩි කෙනෙක් අවුරුදු 7ක් 10ක් වගේ පොඩි කෙනෙක් ඇවිල්ලා කියන සරියුතාන්දුරගේ සිවුර වදිනවනේ පිළි. ඩක්ගලනේ පොඩි හාන්දරවන්සෝ බොහොම පිං කියලා ඒක නියතමානීව පිළිහරගෙන යවවාදී ඒ සිවුර නිවැරදි කරගන්නවා. සරියුතාන්දුරෝ කියන්නේ ලෞතර තථාගතයන් වහන්සේට පමණලු පඤ්ඤාව දෙවනි. බුදුහාන්දුරෝ වැඩ සිටියේ නැත්නම් ඒ ලෞතර භාග්‍යතුන්ගේ හඩුව පිළිමන්නේ උන්නාදද? ප්‍රඥාවෙන් බුදුහාමුදුරන්ට විතරලු දෙවනි. ඒ වගේ මහා ප්‍රඥාවක් තියෙන කෙනෙක් අර පොඩි ආමුරුවන්ගේ ඒ වචන පිළිගන. ඒක තමයි උජිපටිපන්න භාවය. එයාගේ මාර්ගය, එයාගේ නිවන එයා වරද්ද ගන්න නැහැ. කිසිසේත්ම ඒක අලසකමින් කෙලස ගන්න නැහැ. ප්‍රමාද වෙන්නේ නැහැ. කිසිම මොහතක නාමයකින් රූපයකින් පටිගියක් ඇලීමක් ඇති කරගෙන එයා නිවන් මාර්ගයෙන් බැහැරව යන්නේ. අන්න ඒ ගුණේ තමයි ඍජුපණේ නිටතරම එයා ඍජුලු කෙලින් ඉන්නවලු. මේ මම යාවේ නිවන් දකින්න කමන්න උන්වහන්සේ බැනපද ඒකට පැටලලා නිකම් ප්‍රමාද වෙන්න ඕනේ නැහැ. තව භවයක් ඉපදෙන්න එපා නෑ. නෑ මම නිවන් මාර්ගයට යන කෙනෙක්. මම නිවන් යන කෙනෙක්. එයා ඍජුව ඉන්නවලු. ඒකේ ඒ ඉලක්කේ ඍජුව ඉන්නවලු. ඒ ඉලක්කෙන් එයා වෙනස් කරන්න බැරිලු. එයාව ප්‍රමාද කරවන්නත් බැරිලු. ඒ තරම් එයා ඉලක්කෙටම ගමන යනවා. ඒ ඉඳ තමයි යට ඍජුයි කියලා කියන්නේ. කෙලින් ඉන්නවා කියලා කියන්නේ. එයා සැලෙන්නේ නෑ. කවුරු ඇවිල්ලා කතා කරලා මගේ පුතා මාව දාලා ස්වාමීනාත පන්සිල් දෙන්න අම්මට යුතුයකම් කරන්න ඕන ගිහිල්ලා අවුරුදු දෙකක් අම්මට සලක. එහෙම නෑ. එහෙම නෑ. එහෙම නෑ. එයා කවදාකවත් කිසිම ආදරයකින් කරුණාවකින් දයාවකින් සෙනෙහසකින් එයාව ප්‍රමාද කරන්න බෑ. තරවටුවකින් නිින්දාවකින් අපකීර්තියකින් එයාව නිරපන්න බෑ. ආදරයෙන් ගෞරව කළා ප්‍රශංසා කළා ಗುಣ කියලා එයාව මුලා කරන්නත් බෑ. සැප සම්පත් වලට වාල් වෙන්නෙත් නැහැ. දුප්පත්කමට තෙරපෙන්නෙත් නැහැ. ඒ හරි ඍජුයි. ඒ හැම දෙයක්ම එයා නිවන් මාර්ගයේ සකසනවා. හැම නාම රූපයක්ම කමටම් කරගන්නවා. එයාගේ ඉලක්කය එයා හැමදාම නිවැරදිව ගමන් කරනවා. ඒ ගුණයට තමයි උචිපටිපන්න භාව ගුණය කියලා කියන්නේ. ඒක අට්ඨපුරුෂ පුද්ගලයා තුළ තියෙන ශ්‍රේෂ්ඨ ගුණයක්. බුදුහාමුදුරුව කියන්නේ ඒ උජිපටිපන්න ගුණයක් තියනවා නම් දැනගන්න ඒගොල්ල පුද්ගලයා අට දෙනාගෙන් එක්කෙනෙක්. එයා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකේ. එයාට සතර දිබ්බන් ගෙනල්ලා දෙන්න දාන්න. ඒ කාවුනේය පාවුනේය දක්ෂිනේය අංජලි කරන ඒ ඔක්කොම තියන අය. කිසිම දෙයකට බය වෙන්න එපා. උජිපටිපන්න ගුණය තියනවා නම් සාමීචි පටිපන්න ගුණය තියනවා නම් අන්න ඒගොල්ල මගේ ශ්‍රාවකෝ ඒගොල්ල පිළිගන්න කියලා කියනවා. ඒ නිසා ඒ ගුණ වඩන එක ගොඩාක් ශ්‍රේෂ්ඨයි. නියතමානිකම අවංකකම යථාර්ථ පාත්කම කීකරුකම හැමදේම සත්‍යවාදී වෙන එක අනුන්ගේ වරදක් තමයි පිළි අරගෙන දඬුවම් ලැබෙන්න තරම් ගන්න තරම් ඒ දඬුවම සන්තෝෂයෙන් විඳින්න තරම් ඒ තරම් ශ්‍රේෂ්ඨයි ඒ උජිපටිපන්න භාවය. ඒ හැමතැනම එයා කුසල් අකුසල් දෙකෙන්ම නිදහස් වෙන කෙනෙක්. කර්මෙන් නිදහස් වෙන කෙනෙක්. තවත්මෙන් නිදහස් වෙන කෙනෙක්. ඒ උජිපටිපන්න භාව ගුණය කියන්නේ ඒක. ඒක තුළ කවදාකවත් කෙලෙසයක් නිර්මාණය වෙන්නේ නැහැ. වෙනවනම් ඒක ඍජුපටිපන්න භාවය නෙමෙයි. එයාගේ පෞසත්වෙන් එයා ඍජුයි කියලා වෙන මොකද්දෝ එකක් අදාගෙන තිනවා. ඒක පැවැත්මට යන එකක්. මම ඍජුයි. කිසිම කෙනෙකුට අනුකම්පා නැහැ. හැමෝටම එක විදිහට සලකන්නේ. එහෙනම් එතන තියෙන එයාගේ අහංකාරකම. මාන්නයකාරකම. එයාගේ පෞරුෂත්වයෙන් ඔයා ගොඩනගාගත්තු හිතුවක්කාරකම කේ තියන්නේ. අනිත් අය තුල තේ ඍජුපටිපන්න භාවය තුන එහෙම තිබුණ පොඩි ළමයටත් ඒගොල්ල කී කරේ. ඕනම කෙනෙකුට අනුකම්පා දෙනවා. හැමදේම ඉවස ගන්නවා. හැමදේම දරා ගන්නවා. ඒක තමයි උජිපටිපන්න භාවය කියන්නේ. පුන්න මන්තානි චිත්තපුත්ත ඒ සම්පාදයන් වහන්සේගේ චරිතය බලනකොටත් ඒ උජිපටිපන්න භාව ගුණය හරි ශ්‍රේෂ්ඨව තිබුණා එතන. පුන්න බැරි වෙලාවත් ඒ සුණාපරන් දින අරාබි මිනිස්සු හරි දරුණු ඉන්නේ මස්නේ කන්නේ ඔටු මතුගේ කිරිනේ ඒවනට හරියට තරහ වෙනවා. පුන්න බැරි වෙලාවත් ගැව්වොත් ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ ගැව්වත් දැන්නට කමන්නේ ගැව්වේ නැහැ නේ ස්වාමිනි. මාර වැඩෙන්නේ. ඒ කියන්නේ යා මාර්ගේ බැන්නට වෙනස් වෙන්නේ නැහැ. අර මනුස්සයා බැන්න අය මේ මනුස්සයා බැන්න අය නිින්දා කළා කියලා තුන් සිවුර අරගෙන යන්නේ නැහැ. යව්වේ නැහැ නේ කියලා හිතාදාගෙන යා මාර්ගේ වදනවා. ඒ කියන්නේ යා හරි ඍජු වෙනවා මාර්ගේ. ඊපස්සේ බුදුහාමන බැරි වෙනවා පුන්න පාර දුන්න. අනේ ස්වාමිනාත භාග්‍යතුන්ස පාර දුන්නට කමන්නේ. මේ මිනිස්සු ධර්ම ආයුධෝලි ගැව්වේ නැහැ නේ. පාරනේ දුන්නේ කනට අතට පතරනේ ගැව්වේ අවුලක් නැහැ නේ. මාර වැඩි. පාර දුන්නත් මේ මනුස්සයා ගැව්වනේ මේ මිනිස්සුන්ට මොන නිවනක් තියනවද? මට කියවන්නේ මේ මිනිසුන්ට දුක විඳවන්න ඕනේ උජිතකම් එහෙම යන්නේත් නැහැ. ගුටි කාගෙන හරි බණ කියනවා. පුතේම රරි රුජුයිනේ. ඒ හැම එකක්ම බල්ලා බල්ලා අන්තිමට තන භාග්‍යතුන්ස කියන පුන්න බැරි වෙලාවත් මේ අය පුන්නට පාර දීලා මැරුවොත් අනේ භාග්‍යතුන්ස මැරෙන්න බැරුව මිනිස්සු මොන තරම් දුක් විඳිනවද? මට මේ මිනිස්සු එක නිකන් දුන්නනේ සන්තෝෂයෙන් බාර ගන්නවා කියනවා. ඒ මරණ මොහොතේදී ඒ මරණය යාට යහපතක් වශයෙන් දැක්කා මිසක් ආර්ය කෙනෙක් ඝාතනය කරන්න තරම් දරුණුයි කියලා අර මිනිස්සු එලා දැක්කේ නැහැ. ඒ උජිපටිපන්න භාවයේ ගුණේතම රාත් නුණක් කමක් නැ පුන්න වඩින්න කියලා කිව්වා. ඒ සුදුසුකම් පුන්නට තිබුණා. පුන්න මන්තානි චිත්තපුත්ත මහරහතන් වහන්සේ වශයෙන් තමයි පිරිනිවන් පාන්නේ. මක්කම මදීනාව කියන ප්‍රදේශවල සුණාපරන්තය කියලා කියන්නේ ඒ කාලේ නම. ඒ හැම කෙනා තුළම දැකේ කියන සෝතාපන්න ශ්‍රාවකයා තුලත් ඒ උජිපටිපන්න භාව ගුණේ තිබුණා. ඉතින් ඒකට තමයි උජිපටිපන්න භාව හැමදේම දරා ගන්නවා. අනිත් අයගේ දුර්වලකම් ඉවස ගන්නවා. කාට හරි වැරදුනම හිනා වෙන්නෙම නැහැ. ඒක සමච්චලයටපත් කරන්නේ වීලු කරන්නේ එයාව අසරණ කරන්නේ අනිත් අයගේ දුර්වලකම් තමන්ගේ දුර්වලකම් කියලා හිතනවා. එයාට පීඩ වෙනවා. එයාගේ දුර්වලකම් අඩුපාඩු හදාගන්න උදව් කරනවා. අනුකම්පා කරනවා. නොතේරෙන ටිකක් බොළඳයි වගේ ඉන්නවනම් අනුවණෙන් ඉන්නවනම් එයාව ඇසුරු කරනවා. එයාව පුළුවන් තරම් දැනුවත් කරනවා. එයාට පීඩ වෙනවා. එයාට වැරදෙන්න පුළුවන් තැන්වලින් එයාව බේර ගන්නවා. ඒ ඔක්කොම උජුපටිපන්න භාව ගුණේලු. ඒ ඉඳලු නැතේ බවන් අට්ටමන් ආදී එවැනි ගුණයක් තියෙන කෙනෙක් අටවෙනි වතාවේ ඉපදෙන්න බෑ කියතවත් එයා හත්වෙනි භවයේදී පිරිනිවන් පානවා කියලා බුදුහාමුදුරුවෝ සාක්ෂි දරනවා.